ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මෙල්බන් නුවර කොරෝනා වෛරසයේ යළි හිසසවීමත් සමගම ඔස්ට්‍රේලියාව කොරෝනා දෙවන රැල්ලකට සූදානම් වනවාද කියන ප්‍රශ්නය මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන හැම දෙනාටම තියෙන ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් තාමත් මුළු ලෝකයම වගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මේ COVID-19 වෛරසය නැත්තම් කොරෝනා වසංගතය. ඉතින් අපි අද දවසේදී විශේෂයෙන්ම හිතුවා මේ COVID-19 වෛරසය නැත්තම් මේ කොරෝනා වෛරසයට අවදානම් තත්ත්වයක් ලෙස සලකන තවත් රෝගී කොට්ටාසයක් පිළිබඳව කතා බහ කරන්න. ඔවුන් තමයි දියවැඩියා රෝගීන්. ඉතින් මේ ගෙවිගෙන යන සතියත් දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට තමයි ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වෙන්නේ. ඒ නිසාම අපි හිතුවා මේ දියවැඩියා රෝගීන් කොරෝනා වෛරසයට පාත්‍ර වීමේ අවදානම කොහොමද කියලා කතා බහ කරන්නට මේ සාකච්ඡාවට අපි ආරාධනා කළා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාට. අයිබන් සුබ දසනක් වෛද්‍යතුමනි.
අයිබන් සුබ දසනක් මදුර
වෛද්‍යතුමනි. අපි මුලින්ම පැහැදිලි කරගමු මේ දියවැඩියා රෝගය මිනිස්සුන්ට අහිතකර ලෙස බලපාන ආකාරය පිළිබඳව.
ඕ මදුර, මං හිතන්නේ අපේ අසන්නන්ට සාමාන්‍ය දැනුමක් ඇති කියලා මේ දියවැඩියාව කියන රෝග තත්ත්වය. මොකද මේක ඉතාම බහුල රෝග තත්ත්වයක්, විශේෂයෙන්ම ලංකාව වගේ රටක දියවැඩියාව ඉතාමත් බහුල රෝග තත්ත්වයක්. ඔස්ට්‍රේලියාවෙත් මේක බහුලව පවතින රෝග තත්ත්වයක්. ඉතින් දියවැඩියාව, එහෙම නැත්නම් අපි ඩයබටිස් කියලා හඳුන්වන්නේ සරල විදිහටම කියනවා නම් රුධිරයේ සීනි මට්ටම, අපේ රුධිරයේ සීනි අපිට උපයෝගී වෙන්නේ අපිට අවශ්‍ය එනර්ජි, එහෙම නැත්නම් ශක්තිය ලබා ගැනීමට තමයි රුධිරයේ සීනි අවශ්‍ය වෙන්නේ. ඉතින් රුධිරයේ සීනි අපිට අත්‍යවශ්‍යයි මේ දිනදා වැඩ කටයුතු කර ගැනීමට. නමුත් මෙම සීනි මට්ටම යම්කිසි පාලන මට්ටමක තියෙන ඕන. මේ මට්ටමෙන් ඉහළ ගියාම, දීර්ඝ කාලීන මේ මට්ටමින් ඉහළ ගිහිලා ශරීරයේ තිබුණොත් අපිට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් ශරීරයේ. ඉතින් සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගොස් දීර්ඝ කාලීන පැවතීම තමයි අපි දියවැඩියාව, එහෙම නැත්නම් ඩයබටිස් වශයෙන් හඳුන්වන්නේ. මේක ඉතාම බරපතල සංකීර්ණ රෝග තත්ත්වයක්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සුලින් කියන හෝමෝනෙන්. අපි අග්නාශයෙන් ශ්‍රාවය කරන ඉන්සුලින් නැමැති හෝමෝනෙන් තමයි සීනි මට්ටම අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරන්නේ. අපේ ශරීරයේ ඉන්සුලින් අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රාවය නොවීම හෝ සම්පූර්ණයෙන්ම ශ්‍රාවය නොවීම හෝ ශ්‍රාවය වන ඉන්සුලින් අවශ්‍ය විදියට ක්‍රියාකාරීත්වය නැතිවීම නිසා සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඉතින් මේ ඩයබටිස් අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. ටයිප් 1, මම හිතන්නේ අපි අසන්නන් දන්නවා, ටයිප් 1, ටයිප් 2. ඊට අමතරව මේ දෙකට අමතරව ජෙස්ටේෂනල් ඩයබටිස්, එහෙම නැත්නම් ගර්භිණී කාලයේදී ඇතිවන දියවැඩියාව වශයෙන් ප්‍රධාන වශයෙන් තුනකට බෙදෙනවා. අපි සරලව කිව්වොත් මේ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගින් දීර්ඝ කාලීනව පැවතුනොත් ඔබට හෘදාබාධ, ස්ට්‍රෝක්ස්, එහෙම නැත්නම් ආඝාතය, වකුගඩු සංකූලතා, ශරීරයේ විවිධ කොටස් ඉවත් කිරීමට, විශේෂයෙන් පාදයේ විවිධ කොටස් ඉවත් කිරීමට සිදුවීම, ඊටත් අමතරව අක්ෂි ආබාධ, විශේෂයෙන්ම අන්ධභාවයට පත්වීම, ඊට අමතරව මානසික ආබාධ, එහෙම නැත්නම් ඇන්සයිටි, ඩිප්‍රෙෂන් වගේ බොහොම ලොකු පරාසයක සංකූලතා ඇති වෙන්න පුළුවන් අපි රුධිරයේ සීනි මට්ටම පාලනය නොකර හිටියොත් දියවැඩියා වැළඳුනාට පසු.
ඔව් හොඳයි. දැන් අපි ඊළඟට අවධානය යොමු කරොත් වෛද්‍යතුමනි, දැන් දියවැඩියා රෝගීන් මේ කොරෝනා වෛරසයට පාත්‍ර වීමේ අවදානම කොහොමද සහ ඊට හේතු අපි පැහැදිලි කරොත්?
ඔව් මදුර, මම හිතන්නේ මේ ප්‍රශ්නේ දියවැඩියා වැළඳිලා ඉන්න කටියට මම හිතන්නේ අපි අසන්නන්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වෛරසය අපි හඳුනගෙන දැන් මාස කීපයක් වෙන්නේ. ඉතින් අපි වෛරසය ගැන ගොඩාක් විස්තර දන්නේ නැහැ. හැබැයි දැනට තියෙන දත්තානුව දියවැඩියා රෝගයක් වූ පමණින් වෛරසය ආසාදනය වීමේ අවදානම් වැඩි වෙනවා කියලා අපිට තහවුරුවක් නැහැ. නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්නය දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වුණොත් මෙම රෝගය උත්සන්න වී මිය යාමට හෝ විවිධ සංකූලතා ඇතිවීමට තියෙන ප්‍රතිශතය, එම නැත්තම් තියෙන අවදානම ඉතාම ඉහළයි. මේක ප්‍රධානම ප්‍රශ්නය දියවැඩියාව තියෙන රෝගීන්ට. මං සංඛ්‍යාවක් විදිහට කිව්වොත් එහෙම දැනට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්, එහෙම නැත්තම් මේ කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච රෝගීන්ගෙන් 7% දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්. මීටත් වැඩිය වැදගත්ම සංඛ්‍යාව තමයි දැනට මරණයට පත් වෙලා තියෙන, කොවිඩ් වලින් මරණයට පත් වෙලා තියෙන මේ රෝගීන්ගෙන් 25%ක් දියවැඩිය රෝගෙන්. ඒ කියන්නේ 4 in 1ක් දියවැඩිය රෝගෙන්. ඉතින් ඔබට දියවැඩිය රෝගය තියෙනවා නම් මෙම වෛරසයේ ආසාදින වුණොත් ඉතාම අවදානකට ලක්වීමේ තියෙන ප්‍රවණතාවය වැඩි.
හොඳයි වෛද්‍යතුමනි, දැන් එලෙස කොරෝනා වෛරසයට පාත්‍ර වීමේ ඉහළ අවදානමක් තිබෙන මේ දියවැඩිය රෝගීන් හට යම්කිසි වයස් මට්ටමක් හඳුනාගෙන තියෙනවද? මෙන්න මොවුන් තමයි අවදානම් තත්ත්වයෙන් ඉහළ කියලා අපි ඒ ගැන විස්තර කළොත්.
ඔව් මදුර, දැන් ඔබට දියවැඩියාව තිබුණත් නොතිබුණත් ඔබේ වයස ඔබ මැදිවිය පසු කර තිබෙනවා නම් කොවිඩ් රෝග තත්ත්වය එහෙම නැත්නම් කොරෝනා වෛරසය වැළඳුනොත් ඔබට සංකූලතා ඇති වෙන්න හෝ මරණයට පත් වෙන්න තියෙන අවදානම් වැඩි ඔබගේ ඔබ මැදිවිය පහු කරපු පුද්ගලයන් නම්. අපි වයස් කාණ්ඩයක් විදිහට කියනවා නම් අවුරුදු 60-65 වගේ පසු කරලා ඉන්න පුද්ගලයෙක් නම් වෛරසය වැළඳුනොත් ඔබ යම්කිසි අවදානමකට ලක් වෙන්න තියෙන අවදානම් වැඩි වෙනවා. ඊට අමතරව අනිත් වයස් කාණ්ඩ ගත්තොත් ඔබට විශේෂ අවදානමක් තියෙනවා කියලා අපිට දැනට සාක්ෂි නැහැ. නමුත් මම මුලිනුත් සඳහන් කරා වගේ අපි තාමත් මේ වෛරසය ගැන තොරතුරු එම නැත්තම් අපි ඉගෙන ගනිමින් තමයි ඉන්නේ මේ වෛරසය ගැන. ඉතින් දැනට තියෙන සාක්ෂි අනුව අපිට වෙනත් වයස් කාණ්ඩ ගැන ලොකු දැනුමක් නැහැ. නමුත් ඔබ වයසින් වැඩි නම් විශේෂයෙන්ම වයස 65ට වැඩි නම් වෛරසය වැළඳුනොත් ඔබ මරණයට පත් වීම හෝ වෙනත් සංකූලතා ඇතිවීමට තියෙන අවදානම වැඩි. මෙම අවදානම තවත් වැඩි වෙනවා ඔබට දියවැඩියාවත් පවතිනවා නම්, ඔබ වයස්ගත පුද්ගලයෙකුත් වෙනවා නම් අවදානම ඉතාම වැඩි වෙනවා වෛරසය වැළඳුනොත්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග මේ දියවැඩිය රෝගීන් කොරෝනා වෛරසයට පාත්‍ර වීමේ අවදානම කිබඳුද සහ ඊට හේතු මොනවද කියන කාරණා සම්බන්ධයෙන් පන්ද මේ ගෙවිගෙන යන සතිය දියවැඩිය රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට තමයි ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වෙන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි බොහොම ප්‍රායෝගික කාරණාවකට ඊළඟට අවධානය යොමු කරොත් එහෙම, දැන් මේ වන විට මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා නැවත ශ්‍රී ලංකාවට යාමට බැරිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින වයස්ගත සහ මැදිවියේ පසුවන බොහෝ පිරිසක් සිටිනවා. දැන් ඒ අය වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පවතින කොරෝනා තත්ත්වයත් සමග ප්‍රවේශම් විය යුතු සහ සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරොත්.
මේක මම හිතන්නේ මේ අපි මේ ප්‍රශ්නය ගැන කතා කරද්දී ඉතාමත්ම වැදගත්ම දේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ තියෙනවා. මම හිතනවා ඔබ අපි ප්‍රවෘත්ති වලට සම්බන්ධ වෙනවා නම් මේ වෛරසයෙන් වැළැක්වීමට අපි සාමාන්‍යයෙන් කතා කරන දේවල් නිතර අත්සේදීම එම නැත්තම් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, ඔබට තවත් පුද්ගලයෙකු ඇසුරු කිරීමට හෝ එම නැත්තම් වෙනත් තැනකට යෑමට අත්‍යවශ්‍ය කාරණයක් නොවේ නම් එවැනි දෙයකට නොයා සිටීම ඉතාම වැදගත්. මේවා තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන කාරණා. අපි දැන් කතා කරපු මාතෘකාවත් එක්ක ගත්තොත් එම නැත්තම් දියවැඩියාව තියෙනවා නම් හැබැයි මම හිතනවා දැන් දියවැඩිය තිබ්බත් නොතිබ්බත් දැන් දැනට අපිට මේ තියෙන තත්ත්වය අනුව ව්‍යායාම කිරීම මං හිතන්නේ ඉතාමත්ම ආමතත්වයක තියෙන්නේ. ඊටත් අමතරව සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීමත් රටාව වෙනස් වෙන්න පුළුවන් අපිට තියෙන තත්ත්වය අනුව. ඉතින් ඔබට දියවැඩියාව තිබුණත් නොතිබුණත් සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම සහ නිතර ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. මෙය සාමාන්‍ය අපේ සාමාන්‍ය ශරීර සෞඛ්‍ය ඉතාම හොඳ තත්ත්වයක පවත්වා ගැනීමටත් ඊටත් අමතරව මානසික සෞඛ්‍ය ඉතාම හොඳ තත්ත්වයක පවත්වා ගැනීමටත් වැදගත් වෙනවා. ඊට අමතරව ඔබට දියවැඩියාව ඇත්නම් මේ කාරණා දෙක ආහාර රටාව සහ ව්‍යායාම ඉතාම වැදගත් වෙනවා ඔබ අවධානය යොමු කිරීම. ඒ දෙකටත් අමතරව ඔබගේ රුධිරයේ සීනි මට්ටම නිතරම මොනිටර් කිරීම. මම හිතන්නේ දියවැඩිය රෝගින් මම මේ දෙක කියද්දී දන්නවා ඇති. දිනපතා ඔබගේ රුධිරයේ සීනි මට්ටම මොනිටර් කිරීම ඒ හරියට පාලනය වී නැත්නම් වෛද්‍යවරයෙක් හමුවීම හෝ ඔබ කිසියම් ඖෂධයක් ලබා ගන්නවා නම් ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මීට අමතරව ඔබ ඔස්ට්‍රේලියාව තුර රැඳී සිටින ඔබට ලංකාවට යෑමට නොහැකි තත්ත්වයක සිටිනවා නම් ඔබගේ අවුරුද්දකට හෝ මාස 6කට වරක් කරන චෙකප් එක දැනට පහු වෙලා තියෙනවා නම් ඉතාමත් වැදගත් වෛද්‍යවරයෙක් හමු වී එම චෙකප් එක කරගැනීමත් ඉතාමත් වැදගත්.
පොදුවේ ගත්තොත් එහෙම වෛද්‍යතුමනි, දැන් මේ කොරෝනා වසංගත සමයේදී දියවැඩිය රෝගීන් අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව අපි විස්තර කළොත්.
ඔමදුර, මම හිතන්නේ අපි කලින් ප්‍රශ්නෙත් මේ ගැන කතා කරා. ආහාර රටාව සහ ව්‍යායාම වල නිරත වීම ඉතාම වැදගත්. ඒ නොකරනවා නම් ඒ සඳහා අවධානය යොමු කිරීම. දැන් ව්‍යායාම කියලා කිව්වම ඔබ ජිම් එකට යන්න අත්‍යවශ්‍යම නැහැ. ඔබට තියෙන ඉතාම සුළු ඉඩකඩක ප්‍රමාණයක වුණත් දවසට පැය භාගයක් විනාඩි 45ක් පමණ කාලයක් ඇවිදීම හෝ දිවීම කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඔබට දියවැඩියාව තියෙනවා නම් ඊට අමතරව හැකිතරම් පිෂ්ඨය සහිත ආහාර අඩු කිරීම, සීනි සහිත ආහාර නොගැනීම, වැඩිපුර එළවලු ආහාරයට ගැනීම, කැඳි සහිත ආහාර ආහාරයට ගැනීම ඉතාම වැදගත්. මම කලින් ප්‍රශ්නෙදි කිව්වා වගේම රුධිරයේ සීනි මට්ටම නිතරම මොනිටර් කිරීමත් ඉතාම වැදගත්.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති පොදුවේ ගත්තොත් එහෙම ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත්.
ඔමතර දියවැඩියාවකින් රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම එම පුද්ගලයානුවත් ඊට තමතරව රුධිරයේ සීනි මට්ටම අනුවත් වෙනස් වෙනවා. දැන් අපි මුලදී කතා කරා මේ දියවැඩියාව වර්ග තුනක් විදිහට ටයිප් 1, ටයිප් 2, ඊට අමතරව ජෙස්ට්‍රේෂනල් ඩයබටිස් කියලා. මේකේ ප්‍රතිකාර ක්‍රමය මේ ටයිප් 1, ටයිප් 2 එහෙම නැත්නම් ජෙස්ට්‍රේෂනල් ඩයබටික් අනුව වෙනස් වෙනවා. ටයිප් 1 කියන එක කියන රෝගී තත්ත්වය වෙන්නේ පුද්ගලයාගේ ඉන්සුලින් නිපද වෙන්නේ නැහැ. ඉතින් මේකට තියෙන එකම ප්‍රතිකාර ක්‍රමය තමයි ඉන්සුලින් බාහිරින් ලබා ගැනීම. මේක ඉන්ජෙක්ෂනයක් විදිහට දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීම සිදු වෙනවා. පස්සේ ටයිප් 2 බහුලව තියෙන එක තමයි මේ ටයිප් 2 කියන එක. මේකට කරන ප්‍රතිකාර සීනි මට්ටම කොතරම් ඉහළ මට්ටමක තියෙනවද කියන එක මත තීරණය වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට ඉතාම වැඩි වැඩි මට්ටමට සීනි මට්ටම නැත්නම් බොහෝ විට ඔබට කෑම පාලනයෙන් හා නිතර ව්‍යායාම කිරීමෙන් සීනි මට්ටම පාලනය කර ගැනීමට හැකි. නමුත් ඔබ රෝග තත්ත්වය විනිශ්චය කරන විටත් ඉතාම ඉහළ රුධිර සීනි මට්ටමක් පවතිනවා නම් බොහෝ විට බෙහෙත් පෙති මගින් පාලනය කිරීමට සිදු වෙනවා. බෙහෙත් පෙති ඔබ ලබා ගත්තත් අර මම කලින් කියපු කාරණා දෙක, කෑමෙන් පාලනය කිරීම සහ නිතර ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. ඊට අමතර තුන්වෙනි දේ තමයි ජෙස්ටේෂනල් ඩයබටික්, එම නැත්නම් ගර්භිණී කාලයේදී ඇතිවන දියවැඩියාව. මෙයත් ඉතාම ඉහළ මට්ටමක සීනි මට්ටම නැත්නම් ආහාර වලින් සහ ව්‍යායාම වලින් පාලනය කරන්න පුළුවන්. සමහර විට පාලනය නොවනවා නම් ඉන්සුලින් ලබා දීම සිදු වෙනවා. මීට අමතරව මේ ප්‍රතිකාර ගැන කතා කරද්දී මේ ඒත් එක්කම කිව යුතු දෙයක් තමයි නිතර අවුරුද්දකට වරක්වත් වකුගඩු ඔබේ ආක්ෂි එම නැත්නම් පෙනීම, ඊටත් අමතරව රුධිර සීනි මට්ටම කොතරම්ද යන ඒ පරීක්ෂණ කර ගැනීමත් අවුරුද්දකට වරක් හෝ මාසක 6කට වරක් කර ගැනීමත් ඉතාම වැදගත්.
අපි කතා බහ කරමින් පසු ඊයේ දියවැඩියා රෝගින් කොරෝනා වෛරසයට පාත්‍ර වීමේ අවදානම කොහොමද සහ ඊට හේතු පාදක වන කාරණා මොනවද, මිදීමට අපිට අනුගමනය කළ හැකි යහපත් සෞඛ්‍ය පිළිවෙත් මොනවද කියන කාරණා සම්බන්ධයෙන් මන්ද මේ ගෙවිගෙන යන්නේ දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතියයි ඔස්ට්‍රේලියාව තුළ. ඉතින් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාව. වෛද්‍යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති මදුර, සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.